ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඔස්ට්‍රලියාවේ විවිධ ශ්‍රේෂ්ත්‍රවලින් බිහිවෙන නැගී එන ලාංකික අපේ ප්‍රජාවේ සාමාජික සාමාජිකාවන් ගැන SBS සිංහල සේවයේ නිරන්තරයෙන් තොරතුරු ඔබට සමීප කරනවා. ඉතින් අද දවසේදීත් අපිත් එක්ක අපේ ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දීපු සහ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ අපි බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩා ශ්‍රේෂ්ත්‍රයට වැදගත් සේවයක් සිද්ධ කරන අයෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ක්‍රිකට් බහුත චිකිත්සකවරයෙකු වන මොහු විශේෂයෙන්ම මෑතකදී ඔස්ට්‍රේලියාවේ මේ සම්බන්ධයෙන් වන තමන්ගේ ආචාර්ය උපාධිය ලබා ගන්නවා. ඉතින් මේ ආචාර්ය උපාධිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට්වල ප්‍රධාන වශයෙන් හිස, බෙල්ල සහ මුහුණේ තුවාල පිළිබඳව තමයි අවධානය යොමු වෙන්නේ. ඉතින් මේ ආපු ගමන ගැනත් ඔහුගේ අත්දැකීම් ගැනත් කෙටි පිළිසඳරකට යන තමයි දැන් අපි සූදානම් වෙන්නේ මොහු නමින් ආචාර්ය දුලාන් කොඩිකාර. අපි දුලාන්ගෙන්ම දැනගමු වැඩිදුර විස්තර. ආයුබෝවන් දුලාන්, සුබදාසන.
ආයුබෝවන් නිපුණ, සුබෝදසනක්.
හොඳයි දුලාන්, දැන් ඔබ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සිද්ධ වෙන්නේ කොහොමද? අපි ඒ කාරණාවත් එක්කම අපේ මේ කතාබහට මුල් ආරම්භයක් ගමු.
ඔව් නිපුණ, පළවෙනිම ඔස්ට්‍රේලියාවට එන්නේ 2010 වර්ෂයේදී ක්‍රීඩා හා ව්‍යායාම සම්බන්ධයෙන් පශ්චාත් උපාධිය අදාරණ්ඩ දකුණු ඔස්ට්‍රේලියාවේ තියෙන යුනිවර්සිටි ඔෆ් සවුත් ඔස්ට්‍රේලියා කියන ආයතනයේ අවස්ථාව ලැබෙනවා 2010 වර්ෂයේදී. ඉතින් ඒකට ඇත්තටම මඟ පෑදෙන්නේ 2011 වර්ෂයේ තමයි මගේ අධ්‍යාපන කටයුතු ඒ විශ්වවිද්‍යාලයේ පටන් ගන්නෙ. ඊට කලින් 2010 වර්ෂයේදී නෙදර්ලන්තයේ ජාතික පාපන්දු වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ ජාතික ඔලිම්පික් වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග මාස දෙකහමාරක පුහුණු වීමේ කටයුත්තක් සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ඇත්තටම ඔස්ට්‍රේලියාවට පශ්චාත් උපාධිය හදාරන්ට එන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඊට කලින් ඇත්තටම ශ්‍රී ලංකාවේ මල්ල ක්‍රීඩකයින්ට සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩකයින්ට විශාල දායකත්වයක් දක්වන්නට අවස්ථාව ලැබුණා. මූලිකවම ඔස්ට්‍රේලියාවට එන්න ලැබෙන්නේ 2011 වර්ෂයේදී අධ්‍යාපන කටයුතු සඳහා. ඊට පස්සේ කෙටි කාලයක් නැවතත් ලංකාවට ගිහිල්ලා ලංකාවට සේවාව ලබා දෙන්න අවස්ථාවක් ලැබුණා මාස 9 විතර කාලයක් 2013 වර්ෂයේදී. එතකොටත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කණ්ඩායම සමග ඉතාමත් සමීපව කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩා භෞතික චිකිත්සකවරයා වශයෙන්. ඊට අමතරව ශ්‍රී ලංකාවේ නමගිය මල්ල ක්‍රීඩකයන් කීප දෙනෙකුටම ඔවුන්ගේ දීර්ඝකාලීන අනතුරු ආබාධ වලින් මිදිලා නැවතත් ජාතන්ත්‍ර මට්ටමේ දක්ෂතා දක්වන්නට පෞද්ගලිකවම දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් නිහතමානීව සතුටු වෙනවා. ලංකාවේ ක්‍රීඩාවට දක්වන ලැබුණු කෙටි දායකත්වය ගැන ඔස්ට්‍රේලියාවට ස්ථිර වශයෙන් සංක්‍රමණය වීමට පෙළ. ඔස්ට්‍රේලියාවේ මේ වෙනකොට ඩෙෆ්, ඒ කියන්නේ ශ්‍රව්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ලර්නින් ඩිසබිලිටිස්, ඒ කියන්නේ ඉන්ටලෙක්චුවලි ඩිසේබල් කියලත් අපි ඒකට හඳුන්වනවා, ඒ ජාතික ක්‍රිකට් කණ්ඩායම් දෙකත් සමඟ ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයට අනුබද්ධව මේ වෙනකොට සහයෝගය රාජකාරී මට්ටමින් ලබා දෙමින් කටයුතු කරමින් ඉන්නවා.
ඔතන 2010 වසරේදී ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන අනතුරකුත්, ඒ වගේම 2014 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිලිප් හියුගේ මරණයත් එක්ක තමයි ඔබ මේ ක්‍රිකට් ක්‍රීඩාවේදී හිස සහ බෙල්ල යන ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ. මේ සමග බැඳුණු කතාව මොකද්ද?
ඔව් ඇත්තටම නිකුණ, මම 2010 වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟයකට සහභාගී වෙලා පන්දුවට පහර දෙමින් ඉන්නකොට අවාසනාවන්ත ලෙස මගේ මුහුණ ආවරණය, කියන්නේ හෙල්මට් එක හරහා පන්දුවක් දකුණු හැට වැදිලා මම අනතුරකට ලක් වෙනවා හදිසියෙ. ඉතින් මේ වෙලාවේදී ඉතාමත් දරුණු ආබාධයකට මුහුණ දෙන්න ලැබෙනවා. වෛද්‍යවරු පෞෂපාකාරට මගේ පෙනීම ඇත්තටම මට ඉතුරු කරගන්න ලැබුණේ බොහොම වාසනාවකට කියලා වුන් කිව්වේ, පන්දුව තරමක් ඇහි උඩින් වැදීම නිසා කියලා. ඉතින් ඔය අනතුරට ලක් වෙලා ඊට පස්සේ 2014 වර්ෂයේ මම රාජකාරී කරන්න ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණාට පස්සේ ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා වෛද්‍ය චිකිත්සකවරයෙකු වශයෙන් රාජකාරී කරමින් ඉදි තමා අවාසනාවන්ත ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් පන්දුවක් හිසේ වැදීමෙන් මරණයට පත් වෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා දෙකම ඔළුවේ තැහෙන්න වැඩ කරමින් ඉන්න අතරතුරේදී 2014 16 වර්ෂයේ මැදභාගයේදී ෆෙඩරේෂන් යුනිවර්සිටියකින් මට පූර්ණකාලීන ශිෂ්‍යත්වයක් හම්බෙනවා. ඉතින් ඒ ශිෂ්‍යත්වය හම්බවන වෙලාවේදී අපි විශාල වශයෙන් සාකච්ඡා කරා මොන වගේ මාතෘකාවක් ඔස්සේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අනතුරු ආබාධ අඩු කරගන්න අපි මේ පර්යේෂණ කටයුතු මෙහෙයවනවාද කියලා. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ දැනට මම බෞද්ධ චිකිත්සකවරයෙකු වශයෙන් කටයුතු කරන ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා හැටියට කටයුතු කරන ආචාර්ය ඇලෙක්ස් කොන්ටෝරිස් එතුමා තමයි ඇත්තටම මේ මාතෘකාවේ වැදගත්කම ඒ වෙලාවේදී පෙන්නුම් කරේ. ඉතින් එතුමාගේ මඟ පෙන්වීම මත අපි මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු කරන්න ආරම්භ කරා 2017 වර්ෂයේ මුල ඉඳන්. ඒ ඔස්සේ තමයි ඇත්තටම මේ ක්‍රීඩකයින්ගේ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වලට අනුබද්ධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වගේ අනතුරු වලට කොච්චර මූණ දෙනවද, ඒවට බලපාන හේතු සාධක මොනවාද, ඒ වගේම මූණු ආවරණ භාවිතයේදී ඔවුන් අනුගමනය කරන ක්‍රමවේදයන් මොනවාද, කොයි වගේ ආරක්ෂිත ක්‍රමවේදයන් වලට ඔවුන් යොමු වෙනවද, එහෙම නැත්නම් යොමු වෙන්නේ නැද්ද, ඒ සම්බන්ධයෙන් තියෙන ඔවුන්ගේ දැනුම කුමක්ද, ඒ වගේම අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පමණක් නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් විශේෂයෙන්ම පුහුණුකරුවන්, ක්‍රිකට් විනිසුරුවරුන්, ඒ වගේම ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ කාර්ය මණ්ඩලය, ඒ වගේම අනිකුත් පුහුණු කාර්ය මණ්ඩලය සහ කළමනාකරුවන්, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට වොලන්ටියර් කරන අනිත් අයත් කොච්චර විදියට අද මේ වගේ යම් කිසි ක්‍රීඩකයෙකුගේ හෝ ක්‍රීඩිකාවගේ හිසේ මූණේ හෝ බෙල් ආශ්‍රිතව පන්දුවක් වැදුනොත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කරන කටයුතු කාරණා මොනවද කියන එක ගැන කොපමණ දැනුමක් අවබෝධයක් ඔවුන් තුළ තියෙනවද කියන එක ගැන අපි දීර්ඝ වශයෙන් පර්යේෂණ පැවැත්වුවා මේ අවුරුදු කීපය මුළුල්ලේම.
උදේ වගේම ඔබ මීට වසර කිහිපයකට පෙර ලෝත්සී පැවති අලුබඳුන දෙවැනි ටෙස්ට් තරගයේදී ස්ටීව් ස්මිත් හට සිද්ධ වුණ අනතුරත් එක්ක ඔබේ පර්යේෂණ ප්‍රධාන වශයෙන් ඔස්ට්‍රේලියාවේ සිද්ධ වෙනවා. මේ පර්යේෂණ සම්බන්ධයෙන් මතක අවදි කිරීමකුත් මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා.
ඔවුනේ පුනා ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. 2019 ස්ටීව් ස්මිත්ගේ හිසේ අලුබඳුනේ තරගාවලියේදී මේ පන්දුව වැදීමෙන් ඔහුව තරගයෙන් ඉවත් කරලා ඔහු වෙනුවට ක්‍රීඩකෙක් ආදේශ කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ කන්කෂන් සබ්ස්ටිටියුට් කෙනෙක්ව ගේන්න සිද්ධ වුණා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇත්තටම කන්කෂන් සබ්ස්ටිටියුට් කියන එකත් ඇත්තටම අලුතින් ඒ වකවානුවේදී තමා හඳුන්වලා දුන්නේ. ඒ ඇත්තටම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වල, නමුත් ඊට යටින් පැවැත්වෙන තරගාවලිය වල කන්කෂන් සබ්ස්ටිටියුට් කෙනෙක් කියන එක හඳුන්වලා දීලා තිබුණ නැහැ. තාමත් ස්ටේට් සෙටප් එකේ ඇරෙන්න අපේ ඔස්ට්‍රේලියාවෙත් ඉන් පහළ ක්‍රීඩා තරගාවලිය වල කන්කෂන් සබ්ස්ටිටියුට් කෙනෙක් කියන ක්‍රමවේදය තාම හඳුන්වලා දීලා නැහැ. නමුත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ඔහුගේ හිසේ පන්දුව වැදීම ඒ අනතුරත් ඊට අමතරව ක්‍රිකට් වික්ටෝරියා ආයතනයට අනුබද්ධ අපේ ප්‍රාන්ත තරගාවලියට සහභාගී වෙන විල් පොකොස්කි කියන ක්‍රීඩකයාටත් කීප වරක්ම පන්දුව හිසේ වැදීම නිසා මේ කන්කෂන් ආබාධයන්ට ලක්වීමෙන් ඔහුටත් අපේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජනය කරමින් සහභාගී වෙන තරගවලට සහභාගී වීමෙන් වැළකී සිටින්න සිදු වුණා. ඉතින් විශේෂයෙන්ම ස්ටීව් ස්මිත්ගේ අනතුරට අමතරව විල් පොකොස්කි, ඒ වගේම ලෝකයේ වෙනත් ක්‍රීඩකයන්ට ඇති වුණු අනතුරු ආබාධත්, ඒ කියන්නේ අපි ඒවා ඔස්සේ තමා ගොඩක් දුරට පර්යේෂණ පැවැත්වේ. මේ මුහුණු ආවරණ විශේෂයෙන්ම පාවිච්චි කිරීම කොතරම් දුරට සිදු වෙනවද, ඒවා කොතරම් දුරට ප්‍රයෝජනවත්ද, මේ වගේ මේ කන්කෂන් සබ්ස්ටිටියුට් කෙනෙක්ව හඳුන්වලා දෙන්න මූලික වෙන අපි එතකොට ඒ හා සම්බන්ධ කරන අපේ තියෙන පර්යේෂණ, ඒ කියන්නේ ටෙස්ටිං තියෙනවා ඒ වෙලාවේදී කළ යුතු දේවල්. ඉතින් මේවා සම්බන්ධයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතලා ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාන් පිළිබඳ කොපමණ දැනුමක් දැනට සහ අවබෝධයක් තියනවාද කියන කරුණු කාරණා ඔස්සේ තමයි මේ පර්යේෂණ ඇත්තටම අපි සිදු කරේ.
හොඳයි දුලන්ද, මේ සියලු දේවල් අතරතුරේ ක්‍රිකට් ඔස්ට්‍රේලියාව ඔබගේ මේ දැනුම, ඒ වගේම පර්යේෂණ ගැන දක්වන උනන්දුව කොහොමද, ඔබට ආරාධනාවක් තියෙනවද මේ පිළිබඳව ඔවුන් සමග එකතු වෙලා කටයුතු කරන්න?
ඔව්, ඇත්තටම මම මේ පර්යේෂණ කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව ඔවුන්ට වාර්තාවක් ලබා දෙන්න දැන් නියමිතයි ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට. ඉතින් ඇත්තටම මම ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සම්බන්ධ ප්‍රධානියා එක්ක ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ සාකච්ඡා පැවැත්වුවා. ඔවුන්ගේ අරමුණ ඇත්තටම මේ කරපු පර්යේෂණ පදනම් කරගෙන තව ඉස්සරහටත් පර්යේෂණ පවත්වන්න. මොකද මං හිතන්නේ එක තැනකින් නතර කරන්න පුළුවන් කාරණාවක් නෙමේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනතුරු ආබාධ වළක්වා ගැනීම කියන දේ. ඉතින් අපි ඇත්තටම ලෝකයේ පළවෙනි වතාවට මේ හිස බෙල්ල සහ මුහුණාශ්‍රිතව අනතුරු ඇතිවෙන එක සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පර්යේෂණ මෙතරම් ගැඹුරට අධ්‍යයනය කරලා තියෙන්නේ ලෝකයේ පළවෙනි වතාවට. ඉතින් මේ පර්යේෂණ වලින් අපිට අම්බුණු කරුණු කාරණා පදනම් කරගෙන ඉදිරියටත් පර්යේෂණ කටයුතු ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයෙන් පවත්වන්න ඔවුන්ට ඇත්තටම වැඩපිළිවෙලක් තියෙනවා. සහ ඔවුන් ඒකේ දෙවෙනි අදියරේ මේ පහුගිය ඔස්ට්‍රේලියන් ක්‍රිකට් තරගාවාරය අරමුණු කරගෙන ඔවුන් ඒ ඔස්සේ පර්යේෂණ යම් පර්යේෂණ ප්‍රමාණයක් දියත් කරා. ඉතින් මං හිතනවා මේ කටයුතු දිගටම සිද්ධ වෙයි කියලා. විශේෂයෙන්ම මෙතනදී සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා නිපුණ, අපි ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී වෙන පිරිස් ප්‍රමාණයන් ගැන සංඛ්‍යාලේඛන දත්ත සලකා බැලුවොත් එහෙම ඇත්තරම ඔස්ට්‍රේලියාවෙන් ඔබට විශේෂයෙන්ම ආසියාවේ රටවල්වල ඔබ එකඟ වෙයි මාත් එක්ක, ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශ් වගේ රටවල්වල ගොඩක් ඇත්තරම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවා. ඉතින් නමුත් අවාසනාවකට මේ වැනි අනතුරු ආබාධ වළක්වා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු කිසිවක් ඒ රටවල සිද්ධ වෙලා නැහැ. ඉතින් තවත් අපගේ එක අරමුණක් තමා මේ සිදු කරපු පර්යේෂණ පදනම් කරගෙන ඔවුන් ඒ වගේ රටවල්වලත් ඉදිරියට පර්යේෂණ පවත්වලා ඒ රටවල ක්‍රීඩාවේ නිරත වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනතුරු ආබාධ අඩු කර ගැනීම පිණිස යම් ක්‍රමවේදයන් දියත් කරයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා.
අනිවාර්යයෙන්ම දුලන්, දැන් ඔබ කිව්වා ක්‍රීඩකීන්ට සිද්ධ වෙන අනතුරු මේ එක තැනකින් නවත්තන්න බැහැ කියන කාරණාව. ඉතින් ඔබගේ මේ පර්යේෂණ වගේම දැනුම ප්‍රයෝජනයට අරගෙන ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවේ අනතුරු අවම කර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවලට අමතරව නව තාක්ෂණික ක්‍රම යොදා ගැනීම සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් අනුව යෝජනා තියෙනවද කියලත් කැමතියි දැනගන්න.
ඔව්, විශේෂයෙන්ම අපි හොයාගත්ත කරුණු කාරණා අනුව සර්වේ එකක් යවලා අපි ඇත්තටම ගොඩක් ප්‍රශ්න අහලා ක්‍රීඩ ක්‍රීඩිකාංගෙන් අහපු දෙයක් තමයි මේ මුහුණු ආවරණ. ඒ කියන්නේ හෙල්මට් පාවිච්චි කිරීමේදී ඔවුන්ට තියෙන, ඒ කියන්නේ ඒක පාවිච්චි කිරීම සඳහා හෝ පාවිච්චි නොකිරීම සඳහා හෝ බලපාන කරුණු කාරණා මොනවද කියන එක. ඉතින් ඇත්තටම එතනදී විශේෂයෙන්ම මතුවුණු කාරණයක් තමයි ඔවුන්ට ඒ සඳහා තියෙන පහසුව, කම්ෆර්ට් එක කියන දේ ඉතාමත්ම තීරණාත්මක සාධකයක් ලෙස එළියට ආපු කාරණයක්. ඉතින් එක්තරා මූණු ආවරණ, ඒ කියන්නේ හෙල්මට් නිෂ්පාදනය කරන ආයතනයක් දැනටම ඔවුන්ගේ ඒ මූණු ආවරණ නිෂ්පාදන කටයුතු නව තලයකට ගෙනහිල්ල තියෙනවා. ඔවුන් ඇත්තටම අඳුන්වලා දීලා තියෙනවා 3D ස්කෑනින් කියලා ක්‍රමවේදයක්. ඉතින් ඒකෙන් ඇත්තටම කරන්නේ ක්‍රීඩකයාගේ හිසේ, ඒ කියන්නේ ස්ට්‍රක්චර් එකට අනුකූලව මූණු ආවරණයක්, හෙල්මට් එකක් සාදන එක. මෙච්චර කාලෙකට අපිට තිබිලා තියෙන්නේ කඩෙන් ගිහිල්ලා තියෙන හෙල්මට් එකක් අරගෙන පැළඳගෙන ක්‍රීඩා කිරීමේ කියන ක්‍රමවේදය. නමුත් දැන් ඒගොල්ලන් හඳුන්වලා දීලා තියෙනවා එක එක ක්‍රීඩකයාට ආවේනික ආකාරයට ඒ හෙල්මට් එක කොහොමද කස්ටමයිස් කරන්න කියන එක. ඉතින් මං හිතන්නේ මේක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉදිරියට විශේෂයෙන්ම මූණු ආවරණ පළඳින්න පොඩි පසුබට වීමක් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ඒ වගේම තමා මේ පර්යේෂණ කටයුතු සිදු වෙන අතරතුරේදී ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය ඇත්තටම මේ නෙක් ප්‍රොටෙක්ටර්ස්, ඒ කියන්නේ බෙල්ල ආශ්‍රිතව ඇතිවන අනතුරු ආබාධ අවම කර ගැනීම නෙක් ප්‍රොටෙක්ටර්ස් පාවිච්චි කිරීම අනිවාර්ය කරා. ඒ කියන්නේ ඒක දැන් ඇත්තටම මේ ප්‍රාන්ත, ස්ටේට් සහ ඉන්ටර්නැෂනල් මට්ටමේ සහභාගී වෙන හැම ක්‍රීඩකයෙකුටම ක්‍රීඩිකාවකටම අනිවාර්ය කරලා තියෙනවා. ඉතින් නමුත් අනිවාර්ය කරාට ඇත්තටම අපිට ඒ සම්බන්ධයෙන් උත් අභියෝග කීපයක් තිබුණා ඇත්තටම. විශේෂයෙන්ම ඇතැම් ජාත්‍යන්තර ක්‍රීඩකයෝ විශේෂම ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයට සම්බන්ධ ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඔවුන්ගේ අකමැත්ත පළ කරා මේ අනිවාර්ය කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔවුන්ට දැඩි අපහසුතාවයක් ඇති වෙනවා මේ මූණු ආවරණ සමග මේ බෙල්ල ආශ්‍රිත නෙක් ප්‍රොටෙක්ටර්ස් අනිවාර්ය කිරීම තුළින් ක්‍රීඩාවේ යෙදීම, ඒ කියන්නේ පර්ෆෝමන්ස් එකට බලපානවා කියන එක ඔවුන් කරුණු කාරණා ඉදිරිපත් කරා. නමුත් මේ වෙනකල් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නැතුව නෙක් ප්‍රොටෙක්ටර්ස් අනිවාර්ය කිරීමෙන් පසු මං හිතන්නේ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා හොඳින් කිරීගෙන යනවා. ඉතින් ඇත්තටම මේ සම්බන්ධයෙන් කටයුතු කරන අපි සියලු දෙනාගේම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. තවත් අර ෆිල් යූස්ට වගේ අවාසනාවන්ත ඉරණමක් ඉදිරි අනාගතයේදී මොනයම්මෝ තලයක ක්‍රීඩාවේදී ඉන්න ක්‍රීඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවකට අත් නොවීමට වග බලා ගැනීම තමයි ඇත්තටම මෙහිදී අපගේ ප්‍රමුඛ පරමාර්ථය වෙලා තියෙන්නේ.
හොඳයි ක්‍රිකට් ක්‍රීඩාවේදී හිස සහ බෙල්ල යන ප්‍රදේශවල ආරක්ෂාව ගැන බොහෝ විට අවධානය යොමු වෙන්නේ පිතිකරුවන් පැත්තෙන් විතරයි. නමුත් පන්දු රැකීම සඳහාත් නව තාක්ෂණයක් වෙලා තියෙනවා අපි දන්නවා. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාවේදී හිස සහ බෙල්ල යන ප්‍රදේශවල ආරක්ෂාව ක්‍රිකට් පිටියේදී අනිකුත් අංශ කෙරෙහි යොමු විය යුතුයි කියලා ඔබ හිතනවද? ඒ ගැන සැලැස්මක් තියෙනවද දුලන්?
ඔව් නිපුණ, ඇත්තටම නැවතත් ඔබ ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් යොමු කරේ. විශේෂයෙන්ම මේ මූණු ආවරණ සම්බන්ධයෙන් කතා කරද්දි පිටිකරුවන් ගැන තමයි වැඩියෙන්ම අවධානය යොමු වෙන්නේ. නමුත් ඔබ නිවැරදිව පැවසූ පරිදි අනිකුත් අංශ කරා අවධානය යොමු විය යුතුයි. නමුත් ඒ එහෙම සඳහන් කරාට එතනදී අපිට ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් ඇතිලා තියෙනවා. මම උදාහරණ කීපයක් කියනනම් ඔබ අනිකුත් අංශ ගැන කතා කරනපු හින්දා ඇත්තටම මේ ක්‍රිකට් ක්‍රීඩාවේ අපිට ඕනතරම් උදාහරණ තියෙනවා. පන්දු යවන්නන්ගේ හිසේ පන්දු වැදිලා ඉතාමත් දරුණු ආබාධයන් ලක් වෙච්ච, ඒ වගේම අපි වැඩිපුර අවධානයක් යොමු කරන්න නැති පුහුණුකරුවන්, විශේෂයෙන්ම පුහුණුකරුවන් මේ දැල් තුල පුහුණු පිටිකරණයන්ගේ දෙනකොට ක්‍රීඩකයන් පන්දුව දමා ගැසීම, ඒ කියන්නේ ත්‍රෝයින් ට්‍රිල්ස් කරනකොට පුහුණුකරුවන්ගේ මූණ හිස ආශ්‍රිත පන්දුව වැදීමෙන් ඉතාමත් දරුණු අනතුරු වලට ආබාධ ලක් වෙච්ච අවස්ථාවන් කීපයක්ම තියෙනවා. ඉතින් මේ සඳහා ඇත්තටම මේ මෙවැනි අනතුරු ආබාධ වළක්වා ගැනීමට නැවතත් ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයෙන් විශේෂයෙන්ම ප්‍රාන්ත සහ අන්තර්ජාතික මට්ටමේ රාජකාරී කටයුතු කරන පුහුණුකරුවන්ට ත්‍රෝ ඩවුන්ස් කිරීමේදී හෙල්මට් එකක් පාවිච්චි කිරීම කම්පල්සරි කළා. ඒ කියන්නේ අනිවාර්ය කළා තියෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ පුහුණුකරුවන්ට තියෙන අවධානම අඩු කර ගැනීම. ඒ වගේම තමා තවත් අපි අවධානයක් යොමු වෙන්නේ නැති පැත්තක් තියෙනවා, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ මේ විනිසුරුවරුන්. ඔබ දැකලා ඇති ඔස්ට්‍රේලියාවේ විනිසුරුවරුන් දැනට තරඟ විනිශ්චය කරන විනිසුරුවරුන් දෙදෙනෙකු පමණ මූණු ආවරණ භාවිතා කරනවා, විශේෂයෙන්ම බිග් බෑෂ් ලීග් තරඟාවලියේදී සහ අනිකුත් ජාත්‍යන්තර තරඟවලදී. මේක ඇත්තටම ඉතාමත් ප්‍රාථමික මට්ටමක තියෙන දෙයක්. විශේෂයෙන්ම ඔවුන්ගේ තියෙන මැසිවිල්ලක් තමයි ඇත්තටම ඔවුන්ට මූණු ආවරණේ තියෙන ග්‍රිල් එක නිසා ගොඩක් පේන්නේ නැති ප්‍රශ්න තියෙනවා කියලා ප්‍රැක්ටිකලි, සහ ඒ මූණු ආවරණය පළඳගත්තට පස්සේ ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඉතින් මේවට මං හිතන්නේ හෙල්මට් නිෂ්පාදනය කරන නිපැයුම්කරුවන් විශේෂයෙන්ම අවධානයක් යොමු කළ යුතුයි මෙවැනි කරුණු කාරණාවලට. මේ මම හිතන්නේ විසඳුම් හොයා ගැනීම සඳහා. එතකොට මං හිතන්නේ විනිසුරවරුන් ඇත්තටම උනන්දු වෙයි මූණු ආවරණ පාවිච්චි කරන්න. මොකද ඔවුන්ට පන්දුවක් හිසේ හෝ මූණේ හෝ බෙල්ලේ වැදීමෙන් අනතුරු ලක් වීමේ අවස්ථාව මේ මගින් අවම කරගන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි පන්දු රකින්නන්ටත් විශේෂයෙන්ම ක්‍රීඩා පිටියේ පන්දු වැදීම තුළින් අනතුරු ආබාධ ලක් වෙලා තියෙනවා මෙවැනි. නමුත් තියෙන ප්‍රායෝගික ගැටලුවක් තමයි විශේෂයෙන්ම මේ පන්දු රැකීමේදී මූණු ආවරණයක් ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. මේ ප්‍රායෝගික ප්‍රශ්නේම ඇත්තටම පන්දු යවන්නන්ටත් ඇතිලා තියෙනවා. ඉතින් මීට වසර කීපයකට පෙර නවසීලන්තයේ ප්‍රාන්ත තරගාවලියේදී ක්‍රීඩකයෙක් ඉතාමත් සාර්ථක අන්දමින් මූණු ආවරණයක් අත්හදා බැලුවා. පන්දු යවන්නෙක් හැටියට ඔහු පන්දු යවද්දී මූණු ආවරණයක් යොදාගෙන කොහොමද පන්දු යවන්නේ කියලා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත් උසස් දක්ෂතා දක්වන ක්‍රීඩකයෝ මීට කලින් මේක අත්හදා බලලා තියෙනවා. නමුත් අපි ඉස්සරහා තියෙනවා යම් අභියෝග කීපයක්. ඒවා ජයගත යුතුයි. ඇත්තටම මේක කොහොමද මේ ක්‍රීඩකයින්ව උනන්දු කරන්නේ, ප්‍රොමෝට් කරන්නේ කොහොමද මේක? එතනදී අපිට ඇත්තටම බලන්න වෙනවා සේෆ්ටි වර්සස් පාර්ටිසිපේෂන්. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී වීම සහ අනතුරු ආබාධ වළක්වා ගැනීම කියන අංශ දෙකේම සමබරතාවය රැකෙන පරිදි මෙම පර්යේෂණ කටයුතු ඉස්සරහට කරගෙන ගිහිල්ලා මං හිතන්නේ පිළිතුරු සපයා ගත යුතුයි අපි හැමෝම එකතු වෙලා.
හොඳයි දුලන්, දැන් අපි දන්න විදිහට ඔබේ මේ පර්යේෂණ ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් සඳහා අතිමහත් දායකත්වයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ගැන ඔබට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණ ලාංකිකයෙකු විදිහට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? ඒ ගැනත් කියමු.
ඔව්, විශේෂයෙන්ම නියතමානී ආඩම්බරකමක් කියන ලාංකිකයෙකු හැටියට මේ රටට ඇවිල්ලා ඇත්තටම පහුගිය වසර 10ක පමණ කාලයක්, ඉතාමත් කෙටි කාලයක් ඇත්තටම මේ රටේ ක්‍රීඩා භෞතික චිකිත්සකවරයෙක් වශයෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ. නමුත් එතනදීත් ඇත්තටම ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය වගේ පිළිගත් ජාත්‍යන්තර ආයතනයකට සම්බන්ධ වෙලා මගේ වෘත්තිමය දායකත්වය ලබා දෙන්න ලාංකික වශයෙන් හැකියාව ලැබීම ගැන විශාල ආඩම්බරයක් කමක් තියෙනවා ඇත්තටම නිහතමානීව. ඉතින් මං හිතන්නේ ඉස්සරහට මේ රටට එන්න බලාපොරොත්තුෙන් ඉන්න හෝ මේ රටේ වෘත්තිමය මට්ටමෙන් ඉහළට යන්න බලාපොරොත්තුෙන් ඉන්න මොනවාම හෝ කෙනෙකුට මට කියන්න තියෙන දේ තමයි ඇත්තරම තමන්ගේ උපරිම කැපවීමෙන් තමන් කරන දේ කරන්න. මොකද මේ වගේ රටක ඇත්තටම විශේෂයෙන්ම අවධානය යොමු කරන දේ තමයි තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම කියන දේ. ඉතින් මේ දෙක තිබුණොත් ඇත්තටම මම හිතන්නේ ඕනම කෙනෙකුට ඕනම වෘත්තියක තමන්ගේ ඉහළටම යන්න පුළුවන් අවස්ථාව විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටකදී ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි මට කරලව කියන්න තියෙන දේ. ඇත්තටම කැපවීම සහ උනන්දුව තබා ගත්තොත් ඔබට ඔබගේ ගමන ඉදිරියටම ගිහිල්ලා ජයග්‍රහණයෙන් නිමා කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
ඔද අපි ක්‍රිකට් ක්‍රීඩාවේදී නොදකින නොපෙනෙන පැත්තක් ගැන තමයි බොහෝ වෙලාව කතා බහ කරමින් සිටි. දැන් මේ ක්ෂේත්‍රයට පැමිණෙන්න බලාපොරොත්තු වෙන නව පරපුරේ පිරිසට ඔබ මේ වන විට ලබාගෙන තියෙන ඔබේ අත්දැකීම් සහ සුදුසුකම් මත මොන වගේ උපදෙස්ද ලබා දෙන්නේ කියලත් අවසන් වශයෙන් කැමති ඔබෙන්ම දැනගන්න තුරන්.
ඔව්, විශේෂයෙන්ම මට ඇත්තටම උපදෙසක් හැටියට මගේ ක්ෂේත්‍රයේ හෝ මොනයම් ක්ෂේත්‍රයක කෙනෙකුට කියන්න තියෙන්නේ හැමතිස්සෙම මම මේ ක්ෂේත්‍රයේ ඉහළට යද්දී කරපු දෙයක් තමා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ කටයුතු කිරීම. ඒ කියන්නේ හැමතිස්සෙම මට කෙටි කාලීන සැලැස්මක් තිබ්බා. ඉදිරි වසර තුරේදී මම මොනවාද වෘත්තිකයෙකු වශයෙන් මම කරන්න ඕන දේවල් සහ මම වෘත්තිකයෙකු වශයෙන් ඉස්සරහට යන්න කළ යුතු දේවල් මොනවද කියන එක. ඒ වගේම මට දීර්ඝ කාලීන සැලැස්මකුත් තිබුණා. ඉදිරි වසර පහකින් කොයි වගේ තැනකද මම ඉන්න ඕන, මොන වගේ දේවල්ද මම කරන්න ඕන කියන දේ. විශේෂයෙන්ම මේ ආචාර්ය උපාධිය සඳහා යදුම් කරද්දි මට ඇත්තටම අවශ්‍යතාවයක් තිබ්බා සායනික කටයුතු වලට සහ ක්‍රීඩා කටයුතු වලට සම්බන්ධ වෙලා ක්‍රීඩා භෞතික චිකිත්සකවරයෙකු වශයෙන් කටයුතු කරනවට අමතරව ඉදිරි පරපුරට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් අධ්‍යාපන වෘත්තිවේදියෙකු වශයෙන්, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන්න අවස්ථාවක් ලබා ගැනීම. ඉතින් ඒ සඳහා අවශ්‍ය පදනම ලැබෙන්නේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පමණයි. ඉතින් ඒ ඔස්සේ තමයි මම ඇත්තටම විශේෂයෙන්ම ආචාර්ය උපාධියක් කරන්න යොමු වුණේ. ඉතින් මට ලබා දෙන්න පුළුවන් උපදෙස නම් තමන්ට යම්කිසි අරමුණක් තියෙනවා නම් ඒ සඳහා තමන් සැලැස්මක් හදාගත්තොත් ඒක හරිම ලේසි. මොකද එතකොට ඒ සමන්ගේ අරමුණ යථාර්ථයක් බවට පත් කරගන්න ඒක ගොඩක් දුරට උපකාරී වෙනවා. නමුත් ගොඩක් අපිට හැමෝටම වරදින තැනක් තමයි අපිට අරමුණු සහ සැලසුම් තිබුණට අපි ඒ ඔස්සේ කටයුතු කරන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒක අර අපි ගොඩක් සිහිනයක් පමණක් කරගෙන ජීවත් වෙන වගේ තත්ත්වයක් තියෙන. ඉතින් නමුත් සිහිනය ළඟා කරගන්න නම් ඇත්තටම ගොඩක් කැප වෙලා ඒ ඔස්සේ කටයුතු කළ යුතුයි. හුඟක් දෙනෙක්ට තමන් සිහින දකින තැනට ළඟා වෙන්න ලේසියෙන් අවස්ථාව ලැබෙන්නේ නැහැ. කටුක මාර්ග ඔස්සේ ගමන් කරන්න සිද්ධ වෙනවා. නමුත් මම නම් හිතන්නේ පෞද්ගලිකව මම ලැබපු අත්දැකීම් වලට අනුව වැටුණු අවස්ථාවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වැටුණු හැම අවස්ථාවකම මම කල්පනා කරේ මට ලැබෙන ඊළඟ අවස්ථාවෙන් මම ප්‍රයෝජන අරගෙන ඒ මම වැටුණු අවස්ථාවලදී මට වැරදුන තැන් ගැන අවධානය යොමු කළා. ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ඉදිරියේදී මේ ක්ෂේත්‍රයේ මේ රටට පැමිණලා වැඩ කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට මේ වගේ කරුණු කාරණා ඔස්සේ කටයුතු කරොත් මං හිතන්නේ ඕට්ගේ සිහිනයත් යථාර්ථයක් බවට පත් කරගන්න අනිවාර්යයෙන්ම අවස්ථාව ලැබෙයි කියලා.
හොඳ, අපි කතා බහ කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ උපන් මේ වෙද්දි ක්‍රිකට් බහුත චිකිත්සකවරයෙකු වශයෙන් ඔස්ට්‍රේලියාවේ කටයුතු කරන ආචාර්ය දුලාන් කොඩිකාර සමඟ ඔහුගේ මේ තාක් දුර පැමිණි ගමන් මඟ සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සඳහා ඔහුගෙන් ලැබෙන දායකත්වය ගැන. ඉතින් එහෙමනම් දුලාන්, දැනට මේ කතා බහ නවත්තනවා. ඔබේ ඉදිරි සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා SBS සිංහල සේවයෙන් අපි ඔබට සුබ පතනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කාර්යන් රැසක් මැද වුණත් අපිත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වීම ගැන. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝන්.
බොහොම ස්තුතියි නිපුණ, ඔබ ඇතුළු SBS සිංහල කාර මණ්ඩලයටම මේ අවස්ථාව මට ලබා දුන්නාට ඔබටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.